SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද සිකුරාදා දවසේ දැන් මේ සතියේ නිමවන්නට ආසන්න වෙලා තියෙන කාලවකවානුවකදී මේ සතිය පුරාම ලෝකයේ සිදුවුණු උණුසුම් සිදුවීම් මොනවද කියලා අපි විමසා බලන්නට සූදානම් සුපුරුදු පරිදි ලෝවටා විදේශ වෙති සංග්‍රහයෙන්. ශ්‍රී ලංකාවේ සිට AFP මාධ්‍යාලයෙන් අමල් ජයසිංහ මහතා අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා සුපුරුදු පරිදි මේ විශේෂාංගයට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දෘක්ෂි.
කාරණා කිහිපයක් අපිට එකතු කරගන්නට පුළුවන් මේ සතියේ නිමා වෙමින් යන මේ සිකුරාදා අද වෙනකොට. විශේෂයෙන්ම ලෝක අවධානය යොමු වුණා හොංකොං වෙත. හොංකොංහි මේ වෙනකන් පැවතුණු එක්තරා නීතියක් වෙනස් වීම තුළින් හොංකොං ජනතාව යම් කිසි වරදකට හසු වුණාට පස්සේ චීනයට ගිහිල්ලා බාර දීමට හැකියාව ලැබෙනවා මේ නීතිය තුළින්. ඒ නීතියට විරෝධය පළ කරමින් චීනයට අයත් රාජ්‍යයක් විදිහට මේ වෙනකොට පවතින හොංකොං රාජ්‍යයේ විශාල කලබගෑනියක් ඇති වුණා, උද්ඝෝෂණ ඇති වුණා. ඒ සම්බන්ධව ලෝකයේ අවධානයක් විශේෂයෙන් යොමු වෙලා තිබුණා. අමල්, අපි මේ සිදුවීම පිළිබඳව කතාබහ කරන්න කලින් ටිකක් අපි විස්තර කතාබහ කරමුද? හොංකොං කොහොමද චීනයට අයිති වුණේ? එතකොට හොංකොං ඊට කලින් බ්‍රිතාන්‍යයට අයිති වෙලා තිබුණා කියලා මේ ඉතිහාසගත තොරතුරු පිළිබඳව දන්නා අයට යම් අවබෝධයක් තියෙනවා. නමුත් අපි පැහැදිලි කරගනිමු, බ්‍රිතාන්‍ය ටෙරිටරි එකක්, බ්‍රිතාන්‍යයට අයත් කොටසක් බවට පත් වෙලා තිබුණ හොංකොං නැවතත් චීනයට පැවරීම කාර්යාවලියත්, එතකොට ඒකට පාදක වුණු ඉතිහාසගත සිදුවීම් පිළිබඳවත් මුලින්ම.
දිලුක්ෂි, හොංකොං ප්‍රදේශය බ්‍රිතාන්‍ය පාලනයට පත් වෙන්නේ 1800 ගණන්වල ඔවුන් තමන්ගේ යුදමය කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මුලින්ම හොංකොං දූපත අත්පත් කරගෙන ඊට පස්සේ එතන ඉඳලා චීනය ආක්‍රමණය කිරීම සඳහා පාවිච්චි කළ තිබුණා. මේ 1800 ගණන්වල තිබිච්ච මේ ඕපියම් යුද්ධය කියන ඒ වකවානුවේදී තමයි බ්‍රිතාන්‍ය හොංකොං සහ ඒ අවට ප්‍රදේශ කීපයක් අත්පත් කරගෙන පසුව චීනය යටත් කරගන්නට ඒ කටයුතු කරපු අවස්ථාවකදී එවකට හිටපු ඒ චීන ඒ පාලන තන්ත්‍රය බ්‍රිතාන්‍යත් සමග ගිවිසුමක් එළඹගෙන බ්‍රිතාන්‍යයට එක ප්‍රදේශයක් අවුරුදු 99ක බද්දට ලබා දීලා තිබුණා. ඒ එක්කම හොංකොං සහ ඒ කවුලුන් කියන ප්‍රදේශවල සදාකාලික අයිතිය බ්‍රිතාන්‍යයට පවරලා තිබුණා. නමුත් නිව් ටෙරිටරිස් කියලා කියන එහෙම නැත්නම් අලුතෙන් ජනවාස බිහි වෙච්ච ප්‍රදේශ කිහිපයක් තමයි අවුරුදු 99 බද්දට බ්‍රිතාන්‍යයට ලබාලා දීලා තිබුණේ. මේ බද්ද 1997 දී අවසන් වුණා. බදු කාලයේ අවසාන වීමත් එක්කම බ්‍රිතාන්‍ය ඒ බද්දට ගත්තු නිව් ටෙරිටරිස් පමණක් නෙමෙයි, ඒ මුළු හොංකොං ප්‍රදේශෙම, ඒ කියන්නේ කවුලුන් සහ හොංකොං අයිලන්ඩ් කියන එකත් ඇතුළුව ඒ මුළු ප්‍රදේශෙම නැවතත් චීන රටේ කොටසක් හැටියට ලබා දෙන්නට එකඟතාවයක් තිබුණා. ඒ එකඟතාවයේ තිබුණේ මේ නැවත චීනයට මේක දුන්නට චීනය එක රටක් නමුත් පරිපාලන ව්‍යුහයන් දෙකක් හැටියට මේ ප්‍රදේශය පාලනය කරනවායි කියලා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හඳුන්වා දීලා තිබුණු විශේෂයෙන්ම විවෘත ආර්ථික ක්‍රමය, ඒ ධනවාදී ආර්ථික රටාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට චීනය දුන්නු පොරොන්දුවක් අනුව තමයි මේ බද්ද අවසන් කරලා ඒ මුළු ප්‍රදේශයේම පරිපාලනය චීන රජයට පවරලා දුන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච එකඟතාවයක් තමයි හොංකොං නුවර සිටින පුරවැසියන්ට ඔවුන් එතෙක් පුරුදු වෙලා තිබිච්ච බ්‍රිතාන්‍ය ක්‍රමයටම කටයුතු කරන්න කියලා තමයි එකඟතාවය තිබුණේ. නමුත් මේ අලුතෙන් දැන් හොංකොං පරිපාලනය විසින් යෝජනා කරලා තියෙන්නේ යම් කිසි වරදකට හොංකොං පුද්ගලයෙක් චෝදනාවක් ලැබුණොත් ඒ පුද්ගලයා උදර්පණ නීතියක් අනුව කෙලින්ම චීනයේ නීතියට නතු කරලා චීනයට ගෙනහිල්ලා ඔහුව චීනයේ නඩු අහලා ඔහුට දඬුවම් ලබා දීමට හැකියාව ඇති කරන විදිහට හොංකොං වල තියෙන නීතිය වෙනස් කිරීමට තමයි ඒ හොංකොං පාර්ලිමේන්තුව යෝජනා කරලා තියෙන්නේ. ඉතින් ඒකට විරුද්ධව තමයි මේ වෙනකොට හොංකොං පුරවැසියන් වීදි බැහැලා මේ විදිහට විරෝධතාවයක් දක්වන්නේ.
දැන් මේ විරෝධතාවේ ප්‍රතිඵල විදිහට වාර්තා වෙන සිදුවීම් මොනවද?
ඔව් දිලුක්ෂි, දින කිහිපයක් හොංකොං ප්‍රධානම අපි කියන මේ සෙන්ට්‍රල් බිස්නස් ඩිස්ට්‍රික්ට් එකේ මාර්ගවල ලොකු අවහිරතාවයක් තිබුණා. ගමනාගමනය අඩ පණවලා තිබුණා. ඒ වගේම ප්‍රධාන කාර්යාල සහ ඒ වෙළඳ සැල්වල ක්‍රියාකාරීත්වයට ලොකු බාධාවක් ඇති වෙලා තිබුණා. නමුත් ඊයේ වෙනකොට මේ තත්ත්වය බොහෝ දුරට පාලනය කිරීමට හොංකොං පොලිසියට හැකි වෙලා තියෙනවා. නමුත් මේ ඔවුන් ගෙනාපු ඒ නව නීති සම්මත කර ගැනීම තව දින කිහිපයකින් කල් දමා තියෙනවා. මොකද මේ වීදි විරෝධතාවය උත්සන්න වීමත් එක්කලා ඔවුන් එක්තරා විදිහකට පොඩි කෙටි ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ තමයි හොංකොං පාර්ලිමේන්තුව තීන්දුව කළා ඔවුන් දැනට මේ යෝජිත නීතිමාලාව තව දින කිහිපයකින් කල් දමලා පාර්ලිමේන්තුවට වැඩි කාලයක් ලබා දීලා මේ පිළිබඳ විවාද කරන්න, ඉන් පස්සේ මේක සම්මත කර ගැනීමට. පාර්ලිමේන්තුවේ අතිබහුතරයක් චීනයට පක්ෂපාතී කොටස් වලට හිමි නිසා මේ නීතිය සම්මත කර ගැනීම පිළිබඳ නම් සැකයක් ඇතිවන්නේ නැහැ. නමුත් එක්තරා විදිහකට මේ විරෝධතාකරුවන්ගේ ඒ විරෝධතාවය නිසා මේ නීතිය සම්මත වීමේ කාලය පොඩ්ඩක් දීර්ඝ වීම පමණයි සිද්ධ වෙන්නේ.
ඔව්, හොංකොං වල ඇතිවුණු ඒ වියවුල්කාරී වීදි උද්ඝෝෂණ පිළිබඳව කතාබහ කරද්දී එවැනි වූ වීදි උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වුණා රුසියාවෙත්. විශේෂයෙන්ම මේකට හේතුපාදක වෙලා තිබුණේ රුසියාවේ බොහොම ප්‍රකට එක්තරා ජනමාධ්‍යවේදියෙකුට එල්ල වුණු චෝදනා. මේට විරුද්ධව ජනතාව වීදි බැස්සා, 400කට වඩා වැඩි සංඛ්‍යාවක් අතරංගුවටපත් වුණා කියලාත් අපිට වාර්තා වෙනවා. මේ සිදුවීම පසුපස තියෙන ක්‍රියාදාමය පිළිබඳවත් අපි අවධානය යොමු කරමු.
හොංකොං නුවර මේ ඇතිවෙච්ච විරෝධතාවලදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ඇවිල්ලා තිබුණා. රුසියාවේ ඒ විදිහට වීදි විරෝධතාවයක්, එහෙම නැත්නම් මිනිස්සු පාරට බහලා විරෝධතාවය දැක්වීම ඉතාමත් විරල කාරණාවක්. විශේෂයෙන්ම ලක්ෂ ගණනක් එහෙම පාරට ඇවිල්ලා කරපු බවක් අපි මෑත කාලයේදී දැකලා නැහැ. නමුත් මේ අවස්ථාවේදී දහසක විතර වගේ පිරිසක් පාරට බැහැලා විරෝධතාවයක් දැක්වීමත් ඒක එක්තරා විදිහකට අලුත් දෙයක් හැටියට, නැත්නම් ලොකු දෙයක් හැටියට තමයි රුසියාවේ දකින්නේ. මොකද පොලිසිය බොහොම දැඩි ලෙස එවැනි වීදි විරෝධතා මැඩලීමට කටයුතු කරන නිසා. මේ අවස්ථාවේදී උනේ ඉවාන් ගුලනොෆ් කියන ජනමාධ්‍යවේදියෙක්, ඔහු බොහොම ප්‍රසිද්ධ දූෂණය පිළිබඳ ඒ වාර්තා සපයපු, දූෂණය පිටු දැකීම සම්බන්ධයෙන් රුසියාවේ ජනමාධ්‍ය වලට වාර්තා සපයපු බොහොම ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්, ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහිව තමයි මේ විදිහට ජනතාව පාරට බැහැලා විරෝධතාවය ප්‍රකාශ කරේ. මේ අසාමාන්‍ය විරෝධතාවයේ මැද්දේ පොලිසියට සිද්ධ වුණා ඔහුව නිදහස් කිරීමට. මත්ද්‍රව්‍ය තිබුණා, මත් බෙහෙත් ඔහු ළඟ තිබුණයි කියන චෝදනාවට තමයි ඔහු අත්අඩංගුවට අරගෙන තිබුණේ. පසුව ඒක දැන් බලධාරීන් පිළිඅරගෙන තියෙනවා. ඔහුව මේ විදිහට අත්අඩංගුවට ගත්තේ ඒ නීති විරෝධී ආකාරයටයි. ඔහු ළඟ එවැනි දෙයක් ඇත්තම තිබුණේ නැtei කියන පදනම මත ඔහු අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරීන් මේ වෙනකොට ඔවුන්ගේ වැඩ තහනම් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් රුසියාව දැන් ආරම්භ කළා තියෙනවා.
අපි ඊළඟට සෞදි අරාබියට අවධානය යොමු කරමු. සෞදි අරාබියේ ගුවන්තොටුපළකට හදිසියෙම එල්ල වුණු මිසයිල් ප්‍රහාරයක් හේතුවෙන් සමස්ත ලෝකයේම අවධානය එක්වරම සෞදි අරාබිය වෙත යොමු වුණා. සෞදි අරාබියේ ගුවන්තොටුපළට මේ ප්‍රහාරය එල්ල කළා තිබුණේ යේමනයේ හූතී කැරලිකරුවන් කියලා පසුව අනාවරණය වුණා. අපි මේ විශේෂාංගයනු තමල් දීර්ඝ වශයෙන් කතාබහ කරමින් තිබුණා යේමනයේ සිවිල් අර්බුදකාරී වාතාවරණය පිළිබඳව. පාලන බලය ලබා ගැනීම සඳහා හූතී සරන් කැරලිකරුවන් ක්‍රියාකරන ආකාරයත්, ඒ අභ්‍යන්තරික සටන් මැඩ පැවැත්වීම සඳහා විදේශීයව සම්බන්ධ වුණු හමුදා විදිහට සෞදි අරාබියත්, විශේෂයෙන්ම ගුවන් ප්‍රහාර එල්ල කරමින් මේ තත්ත්වය මර්ධනය කරන්නට සම්බන්ධ වුණු ආකාරය පිළිබඳවත් අපි විශේෂයෙන් කතා බහ කළා. දැන් හූතී කැරලිකරුවන් සෞදි අරාබියේ ඉලක්ක කරගෙන තියෙනට ඇත්තේ අනිවාර්යෙන්ම මේ සිදුවීමට පිළිගැනීමක් විදිහට, ප්‍රති ප්‍රහාරයක් විදිහට වෙන්නට ඇති කියලා අපිට උපකල්පනයක දෙන්න පුළුවන් අපි මේ දක්වා සිදු කරපු සාකච්ඡා තුළින්. දැන් මේක කොහොමද හූතී කැරලිකරුවන් ක්‍රියාත්මක කළේ? ඒක විශේෂිත කාරණාවක්. මොනවද අපිට වාර්තාවන්නේ?
දිලුක්ෂි, මේ මිසයිල් ප්‍රහාරය ඔවුන් ඉලක්ක කරගෙන තිබුණේ සෞදි අරාබියාවේ ගුවන් තොටුපළක්. අබහ කියන ප්‍රදේශය කියන්නේ සෞදි අරාබියාවේ දකුණුම ප්‍රදේශයේ යේමනයට යාබදව දේශ සීමාව කිට්ටුව පිහිටලා තියෙන ඒ සිවිල් ගුවන් තොටුපළකට තමයි මේ ප්‍රහාරය එල්ල කළා තියෙන්නේ. මේ කාලය වෙනකොට විශේෂයෙන්ම ඉතාමත්ම ඌෂ්ණ, කියන්නේ අධික උෂ්ණත්වයක් තියෙන සෞදි අරාබිය රියාඩ් වගේ ප්‍රධාන නගරවලින් බොහෝ ජනතාව රටේ දකුණු ප්‍රදේශයට මේ අවස්ථාවේ ගමන් කරන ප්‍රවණතාවයක් තියෙනවා. මොකද ඒ ප්‍රදේශයේ දේශගුණය රියාඩ් වලට වඩා හොඳ නිසා. ඉතින් එවැනි සෞදි සංචාරකයන් දකුණේ ඉන්න අවස්ථාවක තමයි මේ වගේ මේ ප්‍රහාරය එල්ල කළ තිබුණේ. මේකෙන් දිලුක්ෂ දැනට 26 දෙනෙක් තුවාල ලැබුවයි කියලා වාර්තා වෙනවා. මේක අපි මුලින් කිව්වා වගේ බොහොම පැහැදිලිවම යේමනයේ හූදි කැරලිකරුවන්ට විරුද්ධව සෞදි අරාබියාව ඒ මෙහෙවන ගුවන් ප්‍රහාරය වගේ එකම ඒ පාබල හමුදා ප්‍රහාර වලට එකට එක කිරීමක් හැටියට තමයි මේක කළා තියෙන්නේ. මීට කලින් අවස්ථා කිහිපයකදී මේ වගේ ප්‍රහාරය එල්ලවලා තිබුණා. නමුත් මේ අලුත් ප්‍රහාරයත් එක්කලා යෙමනේ තියෙන තත්ත්වය තවත් උග්‍ර වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මේ වෙනකොට අති විශාල සංඛ්‍යාවක් යෙමනේ තුල ඔවුන්ට ආහාර සහය බෙහෙත් ද්‍රව්‍ය නොමැතිව දුක්ඛිත තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. මොකද මේ යුද්ධය ඇදීගෙන යාමත් එක්කලා ඒ ප්‍රදේශවල සිවිල් ජනතාව බොහොම දැඩි පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනි අවස්ථාවක මේ වගේ හූදි කැරලිකරුවන්ට හැකියලා තියෙනවා මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන්නට. ඔවුනට බොහෝ අවස්ථාවලදී ඉරානයෙන් සහාය දෙනවයි කියන චෝදනාව එල්ලවලා තියෙනවා. මොකද ඉරානය විරුද්ධයි සෞදි අරාබියාවට. ඉතින් සෞදි අරාබියාවට ප්‍රහාර එල්ල කිරීමේදී මේ හූදි කැරලිකරුවන්ට ඉරානයෙන් සහාය ලැබෙන්නට ඇතැයි කියන උපකල්පනයත් දැන් කරලා තියෙනවා. ඉතින් මේ මැද පෙරදිග අර්බුදය තවත් උත්සන්න වෙන බවක් තමයි දිරුක්ෂ මෙවැනි ප්‍රහාරවලින් අපිට පෙනියන්නේ.
දංගමල් දැන් ඔබ කලින් සඳහන් කිරීමක් කළා දැන් මේ හූති සටන් කරලිකරුවන්ට මේ ඉරානයේ සහයෝගය ලැබෙනවා කියලා. ඉරානය පිළිබඳව අවධානයක් තිබුණා මේ සතිය වෙද්දී ලෝකයේ. ඒ තමයි ජපන් අගමැතිවරයා ෂින්ෂෝ අබේ ගිහිල්ලා හිටියා ඉරානයට. විශේෂයෙන්ම ඉරානයත් ඇමරිකාවත් අතර මේ උත්සන්න වෙමින් තියෙන නොහොඳ නෝක්කාඩුව පිළිබඳව ඔහුගේ විශේෂ අවධානයක් යොමුලා තිබුණා. විශේෂයෙන්ම අපි දන්නවා ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හිටුවීමේ ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුණා. ඉරානය නිසි පරිදියේ ගිවිසුමට අදාළ නීති රෙගුලාසිවලට කටයුතු නොකරන බවට චෝදනා කරමින් මේක දැන් කවුරුත් දන්න සිදුවීමක්. ඊට පස්සේ දිගින් දිගටම මේ කාරණාව සම්බන්ධයෙන් ඉරානයත් ඇමරිකාවත් අතර තියෙන ඝෂ්ඨණය උග්‍ර වෙමින් තියෙන වාතාවරණයක් අපි දුටුවා. පසුගිය කාලෙදී තවත් වර්ධනය වුණා ඉරානයට එරෙහිව සම්බාධක පනවන්නට ඇමරිකාව ක්‍රියා කිරීමත් සමගව. දැන් ෂින්ෂෝ අබේ ජපාන අගමැතිවරයාගේ සංචාරය තුළින් ඔහු ගත්ත ක්‍රියාමාර්ග එසේත් නැමෙතනම් ඔහු සාකච්ඡා කරපු කරුණු මොනවාද ඉරානයේදී?
දිල්රුක්ෂ, මෙතන ෂින්ෂෝ අබේ ඉරානයට යන්නේ මැදපෙරදිග යුදගිනි ඇතිවීමේ අවදානම තවත් උත්සන්න වීමත් සමගමයි. විශේෂයෙන් අපි දුටුවා පහුගිය සති කිහිපෙදී ඇමරිකානු තානාපති නිලධාරීන් මේ කලාපයේ සිටින තමන්ගේ තානාපති ඒ ස්ථානවලින් ඔවුන්ගේ සේවකින් සෑහෙන පිරිසක් ඉවත් කරගන්නවා. ඒකට හේතුව හැටියට ඇමරිකාව පෙන්නුවේ කොයි වෙලාවක හරි ඉරානය විසින් ඇමරිකානු තානාපති අංශවලට ප්‍රහාරයක් එල්ල කරන්නට පුළුවන් කියලා. විශේෂයෙන්ම ඉරාකයේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලවල මෙවැනි සේවකයන් ඉවත් කිරීමක් කළා. ඉතින් මේ ඇමරිකාව ඉරානයට විරුද්ධව පනවලා තිබෙන බොහොම දැඩි ආර්ථික සම්බාධක මැද්දේ ඉරානය ඒවට ප්‍රතික්‍රියා දැක්වීමක් වශයෙන් යම්කිසි ප්‍රහාරයක් එල්ල කරයි කියන ඒ බිය ඇති වෙලා තිබුණේ. ඒ වටපිටාව තුළ තමයි ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයා තෙහරාන් නුවරට ගිහිල්ලා ඉරාන බලධාරීන් සමග මේ විදිහට ද්විපාක්ෂික සාකච්ඡා පවත්වන්නේ. ඉතින් ඕනෑම ලෝක රාජ්‍ය නායකයෙක් ඉරානයට ගමන් කිරීම බොහොම විරල කාරණාවක්. මොකද ඉරානය අද ලෝක ප්‍රජාවගෙන් බොහොම කොන් වෙච්ච රටක් හැටියට තියෙන්නේ මේ ඇමරිකාව විසින් පනවලා තියෙන සම්බාධක නිසා. එනමුත් ජපාන අග්‍රාමාත්‍යවරයා උත්සාහ කරලා තියෙන්නේ මේ සංචාරයේදී ඉරානය ඔවුන් යම්කිසි විදිහකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සරසලා හිටියානම් ඔවුන්ගේ ඉල්ලීමක් කරන්න එවැනි දේවල් නොකර මැද පෙරදිග සාමය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නටයි කියලා. ඉතින් ජපානය මේකට මැදිහත් වන්නට හේතු වෙලා තියෙන්නේ ජපානයට ලොකු ඕනෑකමක් තියෙනවා ඉරානයේ තියෙන න්‍යෂ්ටික වැඩපිළිවෙල අතහැරලා දාන්නේ කියන ඒ පණිවිඩය ඉරානයට දෙමින් ඉරානය එකඟ කරගන්න. ඇමරිකාව ඒ න්‍යෂ්ටික ගිවිසුමින් ඉවත් වුණත් ඉරානය ඒකෙන් ඉවත් නොවී තවදුරටත් ඒ ගිවිසුම ප්‍රකාරව කටයුතු කරන්නට ඉරානයේ දිරිගැන්වීමට තමයි අබේ අග්‍රාමාත්‍යවරයා උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් ඒ උත්සාහයේ එක්තරා දුරකට ප්‍රතිඵලයක් තියෙන බවක් පේන්නට තියෙනවා. මොකද ඉරානය ෂින්ෂෝ අබේ අග්‍රාමාත්‍යවරයාට හොඳ ප්‍රතිචාරයක් දක්වපු බවත් අපිට වාර්තා වෙනවා.
දැන් ඔබ දන්නවා පසුගිය සතියේ ඉරිදා වෙද්දී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හදිසියෙම ශ්‍රී ලංකාවට ගිහිල්ලා තිබුණා. ඉතාම කෙටි කාලයකට පැය 4ක් වගේ කෙටි කාල සීමාවකට. ඉතින් ඉන්දියා ජනාධිපතිවරයාගේ මේ ශ්‍රී ලංකා සංචාරයට කලින් නරේන්ද්‍ර මෝඩි මාලදිවයින පැත්තේ ගිහිල්ලා තමයි ඇවිල්ලා තිබුණේ. ඒත් විශේෂ කාරණාවක් සඳහා. දැන් ශ්‍රී ලංකාවට පැමිණිපු හින්දා ශ්‍රී ලංකාවේ සිදුණු සාකච්ඡා සහ ඒ මොකද්ද පරමාර්ථය වුණේ කියලා අපි සඳුදා දවසේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් කතාබහ කළා. මං අමල් මෙතනදී දැනගන්න කැමතියි මේ මෝඩිගේ අභිප්‍රාය මොකක්ද උනේ කියලා මාලදිවයින සංචාරයේ. මොකද අපිට වාර්තාවන ආකාරයට කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් යම් විශේෂිත ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් තමයි මෝදි මේ සංචාරය සිදු කරලා තිබුණේ. මොනවද අපිට ඒ සම්බන්ධයෙන් දැනගන්න තියෙන්නේ?
දිලක්ෂ මේ සංචාරය ඇත්තටම සිද්ධ වුණේ මෝඩි මාලදිවයිනේ පාර්ලිමේන්තු ආමන්ත්‍රණය කළා. මේ පාර්ලිමේන්තු අලුතෙන් පත්වෙච්ච පාර්ලිමේන්තු, මේ පාර්ලිමේන්තුවේ සභාපති වෙලා තියෙන මීට කලින් හිටපු ජනාධිපති මොහමඩ් නෂීද්. ඉතින් ඒක දේශපාලනික වශයෙන් මේක තමයි මෝඩිගේ මාලදිවයින සංචාරයේ ආරම්භය. නමුත් ඊට වඩා බොහොම ගැඹුරු වෙනත් අර්ථයක් තියෙනවා මේ සංචාරයේ. ඒ තමයි මෝඩි විසින් මාලදිවයිනේ ඉන්දියාව විසින් ඇති කරපු රේඩා පද්ධතියක් සක්‍රිය කරා. මේ රේඩා පද්ධතිය ඇත්තටම ස්ථාන 10ක පවත්වාගෙන යනවා මුළු මාලදිවයින රාජ්‍යෙම. ඒ කියන්නේ කිලෝමීටර් 800ක් දිග මේ නිරක්ෂය හරහා තියෙන මාලදිවයින දූපත් සියල්ලම ආවරණය වෙන විදිහට රේඩා ස්ථාන 10ක් ඉන්දියාව විසින් ස්ථාපිත කරලා තියෙනවා. මේ රේඩා පද්ධති තුලින් ඔවුන්ට හැකියාවක් තියෙනවා මෝනයම් නෞකාවක් මේ ප්‍රදේශය තුලින් ඉන්දියා සාගරයේ මේ හරහා ගමන් කරනවා නම් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව. මේකට ඇත්තම ඔවුන් හඳුන්වන්නේ නාවික කටයුතු සම්බන්ධයෙන් පවත්වන මේ රේඩා පද්ධතිය තුලින් මාලදිවයින පමණක් නෙමෙයි මේ අසල්වාසී මොරිෂස්, එතකොට රියුනියන් වගේ දූපත්වල තියෙන රේඩා පද්ධතිත් එකතු කරලා අති දැවැන්ත රේඩා ජාලයක් ඉන්දියාව බිහි කරලා තියෙනවා. ඉතින් ඒ තුලින් මේ කලාපීය වශයෙන් වෙලා තියෙන නාවික කටයුතු වලින් යම් කිසි තර්ජනයක් එල්ල වෙනවා නම් ඒ පිළිබඳ කලින් පූර්ව දැනුම් දීමක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් තමයි ඉන්දියාව මේ ප්‍රදේශයේදී අත්කලේ. මේ රේඩා පද්ධතියට අමතරව මාලදිවයිනේ යුද හමුදා පුහුණු කටයුතු සඳහාත් මධ්‍යස්ථානයක් මෝඩි අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරා. මේ කරුණු දෙක සඳහා ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 26කට අධික ප්‍රමාණයක් වියදම් කළා කියලා වාර්තා වෙනවා. ඉතින් ඉන්දියා සාගර කලාපයේ තමන්ගේ බලය රැක ගැනීමට ගත්තු විශේෂ උපක්‍රමශීලී පියවරක් හැටියට මේක දකින්න පුළුවන් දිරුක්ෂ.
අමල් මේ ඔතනදී යම් කිසිවක් තොරතුරක් වාර්තා වෙනවද? දැන් ඔය කිලෝමීටර් 800ක් වගේ විශාල ප්‍රමාණයකට විහිද යන රේඩාර් නිරීක්ෂණ පද්ධතිය තුළින් දැන් ඔබ කලින් සඳහන් කළා රියුනියන් දූපත, මොරිෂස් වගේ දූපත් නිරීක්ෂණයට අවස්ථාව ලැබෙනවා කියලා. දැන් ලංකාවත් ඔය මේ නිරීක්ෂණය කිරීමේ, ලංකාව ආශ්‍රිත මුහුදු කලාපේ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවත් ඉන්දියාවට ලැබෙනවද ඔතනින්?
දිලක්ෂි, දැනට මේ රේඩා පද්ධතිය ශ්‍රී ලංකාවේ රඳවල නැහැ. නමුත් අපි දන්නවා මීට කලින් අවස්ථා විශේෂයෙන්ම LTT ගුවන් යාන වලින් කොළඹට ප්‍රහාර දෙන වගේ අවස්ථාවලදී ශ්‍රී ලංකාව ක්ෂණිකයෙන් ලබාගත්තු රේඩා පද්ධතිය සැපවේ ඉන්දියාව විසින්. එතකොට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන්නු රේඩා පද්ධති තමයි තවමත් සක්‍රියව කටයුතු කරන්නේ විශේෂයෙන් මේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල. නමුත් නාවික කටයුතු සඳහා රේඩා පද්ධතියක් ඇති කිරීමේදී ඒකේ දැනට ශ්‍රී ලංකාවත් මේ ඉන්දියාව ඇති කරපු ජාලයට එකතු වෙනවද නැද්ද කියන එක පිළිබඳ නිසි තොරතුරක් දැනට වාර්තා වෙලා නැහැ. නමුත් ඒ හැකියාව බොහෝ දුරට තියෙනවා. මොකද දැන් ශ්‍රී ලංකාවේ අපි බැලුවොත් වරායහා නාවික කටයුතු සම්බන්ධයෙන් මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඒ පිළිබඳවත් සාකච්ඡා වෙච්ච බව අපිට අනාවරණය වෙනවා. විශේෂයෙන්ම කොළඹ වරාය ආශ්‍රිත අපි කියනවා මේ නැගෙනහිර පර්යන්තය කියලා. ඒ කියන්නේ චීනයට බදු දීලා තියෙන පර්යන්තයකට එහා පැත්තේ තියෙන අල්ලපු පර්යන්තය, නැගෙනහිර පර්යන්තය. ඒක ඉන්දියාව සහ ජපානය එකතු වෙලා ඇති කරන සමාගමක් එක්ක එකතු වෙලා, ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියත් ඒකට එකතු වෙලා මේ රටවල් තුනක සහයෙන් එවැනි දෙයක් කිරීමේ කටයුත්තක් ගැනත් සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් බලපුවහම බොහෝ දුරට ශ්‍රී ලංකාවත් මේ නාවික කටයුතු නිරීක්ෂණ පද්ධතියට ඇතුළත් කිරීමේ හැකියාව බොහෝ දුරට තියෙනවා.
අපි ස්තුතිය පළ කරනවා ඔබට අමල්. මේ ගෙවිලෑන සතිය පුරාම ලෝකයේ තියෙන සුවිශේෂතා පිළිබඳව ලෝවටා විදෙස් විත්ති සංග්‍රහයට කරුණුවේ රාශි කිරීම පිළිබඳව, එමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙන බලාපොරොත්තුවෙන් සුපුරුදු ලෙස නායබෝන් කියමින් ඔබට සමු දෙනවා.
නායබෝන් මිලුච්.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.